කාරණයක පින්නතුනේ අපේ හිටපු මේජර් ජෙනරාල් සොයිසා මැතිතුමා සම්බන්ධ කළා මේ ආයතනයේ ඉන්න ප්‍රධාන ඒ මැතිතුමන්ලා ඊට පස්සේ මේ වැඩසටහන සංවිධානය කළා. මීට කලිනුත් මට ආරාධනා කරලා මතක් කරලා තිබුණා හිටපු බ්‍රිගේඩියර් අශෝක පෙරේරා මැතිතුමා මේ ස්ථානයට ඇවිල්ලා ඒ ස්වර්ණ පෙරේරා මැතිණිය අපේ දරුවෝ ටිකක් ඉන්නවා මේකට කතා කරන්න සායනහස ගොඩාක් වටිනවා කියලා ඒ සන්තෝෂයි සහභාගී වෙන්න ලැබීම ගැන ධර්මය කියන්නේ ජීවිතයේ සැනසීම සතුට ජීවිතේ ගෙනල්ලා දෙන දෙයක් ධම්මං විනානත්තේ සුඛානත්තා ලෝකේම කට්ටි පීඩාවටපත් කරන්න හිටියත් තමන්ගේ මනසත් පීඩාවටපත් වෙන ස්වභාවයේ සිටියත් තමන්ට පුළුවන් ධර්මයේ හරහා නුවණ හරියට මෙහෙමලා සැනසීම කියන එක ලබන්න. දැන් බලන්න අපි ධර්මයේ කතා කරන වචනේ තමයි නිවන කියන වචනේ නේද? නිවන මොනවෙන්ද අපි නිවෙන්නේ? දැවීම් වලින්. අපේ හිත විවිධ හේතුන් නිසා දැවෙනවා, පිච්චෙනවා. සමහර අය තියෙන දේ පිළිබඳව දැවෙනවා, සමහර අය නැති දේ පිළිබඳව දැවෙනවා. ඒක තමයි දැවීම් වල ස්වභාවය. ත්‍රිසං සතුන්ගේ හිත නිරන්තරයෙන්ම දැවෙනවා, උන්ට උන්ගේ දැවීම් හදා ගන්න බෑ. ලේනෙක් උනත් අතට ගත්තාම බලන්න වේගෙන් හද ගැස්ම ඇති වෙන විදියනේ. ශාල වශයෙන් එයා බියටපත් වෙලා. බල්ලෙක් බල්ලෙක් උනත් ඉදලා කොස්සක් ගත්තාම දුවගෙන යන හැටි බලන්න. ඒ කියන්නේ දැඩිසේම බයටපත් වෙලා. පහරක් දුන්නොත් ආයි දැක්කහම ළඟට එන්නේ ආයි දුවනවා. බයටපත් වෙලා. ඒ වෙනම මේ සත්ව සියලු දෙනාටම බය තිබුණත් මිනිස්සු වෙන අපිට පුළුවන්කම තියෙනවා අපේ හිත හදාගන්න. සචිත්ත පරියෝ දපන. හිත දමනය කරගන්න හිත හදාගන්න. හිත හදාගන්න නිකම් බෑ. හිත හදාගන්න නම් හිත පිළිබඳව තේරුම් ගන්න ඕන. සත්වයක්ුණත් හීලෑ කරගන්න නම් ඒ සතා පිළිබඳව ඉස්සල්ලාම තේරුම් ගන්න ඕන. හිත හදාගන්න නම් හිත පිළිබඳව තේරුම් ගන්න. කාගේ හිත පිළිබඳවද අපි තේරුම් කරගන්න ඕන? තමන්ගේ හිත පිළිබඳව. තමන්ගේ හිතට තමන් කියලා දීලා තියෙන්න ඕන ඔබ සැබෑම සැපයෙන් සැබෑම සුවයෙන් සිටිය යුතුයි කියන කාරණය. අපි නිවන් සැපේනේ නේද? කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නිවන් සැපේ. ඒ නිවන් සැපේ කියන එක මේ හිතේ කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕන. මේ හිත තුලම යම් තැනක ඇති වෙන්නේ. අපේ හිතේ තරහ යන කොටස අපි දැකලා තියෙනවා. කලකිරීම ඇති වෙන කොටසත් අපි දැකලා තියෙනවා. බය ඇති වෙන කොටසත් දැකලා තියෙනවා. ආශාවන් ඇති වෙන කොටසත් දැකලා තියෙනවා. මේ හිතේම අපි නිවීම කියන එක තියෙන කොටස අවදි කරගන්න ඕන. නිවීම පවතින්නේ කොතනද? අපි නිවන් දකින්න කවුරුත් ආසයි ඉන්නවා. මේ භවයේදීම නිවන් දකින්න නැත්තම් හොඳයි කියලා හිතෙනවා. එහෙමයි ඉන්නෝ නම් අත උස්සන්න බලන්න. කෙනයි දෙන්නයි ආත්මොන්දරේ කාන්ත වශයෙන් ඉන්නවා. හොඳයි. මම මේ ආත්මයේදීම ජනාධිපති වෙනවායි කියලා නිකන් කෙනෙකුට කියන්න බෑනේ. එයාට මොකක් හරි වටපිටාවක් තියෙන්න ඕන. දැන් ඔබ හිතනවා කවුරු කෙනෙක් මම මේ රටේ ජනාධිපති වෙනවා කියලා. හිතන්නේ නැහනේ. හිතන්නේ නැහැ. ඒක හේතුව අපිට එවැනි වටපිටාවක් නැති නිසා. පක්ෂ දේශපාලනයක සමාජිකත්වයක්වත් නැති නිසා ඔන්න එහෙම හිතන්නේ අපි. ඒ කියන්නේ මට මේ ආත්මෙම නිවන් දකින්න ඕන කියලා කෙනෙක් හිතනවා කියන්නේ යා නිවනේ යම් සමාජිකත්වයක් දරාගෙන ඉන්නවයි කියන එකේ සංකේතයකුත් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒ නිසා ඒ ඇත්තන්ට ඒකාන්ත වශයෙන් පුළුවන් අනිත් ඇත්තත් අනිෂ්ඨානයක් කරගන්න මේ ජීවිතේදීම අපි නිවන් මගේ කොටසක් හරි තේරුම් කරගන්න ඕන කියලා උත්සාහ කරනවා. අපි නිවන ප්‍රාර්ථනා කරනවා නිවන්සප ලැබේවා කියන නිවන කොහෙද තියෙන්නේ ධර්මයේ කියවෙච්ච විදිය අපි බලමු නිවන කොහෙද තියෙන්නේ ඒක ආහසේ තියෙන දෙයක්ද පොළොවේ තියෙන දෙයක්ද හිතේ තියෙන දෙයක්ද යම්කිසි තැනක තියෙන දෙයක්ද කියන එක පිළිබඳව බලනවා නිවනේ ස්වરૂපය අපි තේරුම් කරගමු නිවනට හැඩයක් නැහැ නැයික ස්වરૂපය මොකද නැත්තේ නිවනට හැඩයක් නැහැ ඊට පස්සේ නිවනට වර්ණයක් නැහැ නිවනට වර්ණයක් නැහැ දැන් ඔබ විදර්ශනා කරලා බලන්න ඕන වර්ණයකුත් නැති හැඩයකුත් නැති නිවන දකින්නේ කොහොමද දැන් ටිකක් අතරමං වෙනවා නේ අතරමං වුණාට කමන්නේ ඒ අතරමං වෙන තැනකදී අපි තවඩ විදර්ශනා කරන්න ඕන උදාහරණයක් කියමුකෝ හැමෝම අතෝස්වල පොඩ්ඩ මෙහෙම වළල බලන්න බලන්න එහෙනම් මොනව හරි අහු වුණාද අතේ සීමාවට මොකවත් අහුන්නේ නැහැ හැබැයි තව අඩි 15ක් උසට යනවා ඔබට මේ බාල්ක අහු වෙනවා මේ වහල අහු වෙනවා ඒ නිසා අපිට යමක් තේරුන්නේ නැහැ කියලා එතනින් අතර වෙන්න එපා තාටිකක් ඉහෙලට කල්පනා කරන්න ඕන විදර්ශනා කරන්න ඕන එවිට අපිට අර හසු නොවුණු වහල හසේනවා ඒකට හේතුව අපි ගොඩාක් දෙනෙක් එක සැරයක් බල්ලා තේරෙන්නේ නැති වෙච්ච ගමන්ම ඒක මට තේරෙන්නේ නැහැ කියලා අහකට දානවා ඒකෙන් වලකින්න තමයි ඒ කාරණේ හොඳටම ප්‍රත්‍යක්ෂ කරේ තේරෙන්නේ නැති හැමදේම තේරුමක් නැති දේවල් නෙමේ තේරෙන්නේ නැති නිසායි අපිට තේරෙන්නේ නැති අපිට තේරුම් ගත යුතු දෙයක් එහි තියෙනවායි කියලා කල්පනා කරන්න ඕන හැඩයක් නැහැ වර්ණයක් නැහැ. නෙතින් දැකිය හැකිද මෙය? නෙතට දැකිය හැක්කේ හැඩයක් ඇති වර්ණයක් ඇති යමක් ලෝකේ පමණයි. හැඩයක් නැති වර්ණයක් නැති දෙයක් ඇහැට ගෝචර වන්නේ නැහැ. මේ ඉන්ද්‍රියන් පහටම ගෝචර වෙන්නේ නැහැ නිවන. ඒ කියන්නේ ශබ්දයක් වශයෙන් ගෝචර වෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියන එක නාසයට ගන්ධයක් වශයෙන් තේරෙන්නේ නැහැ. දිවට රසයක් වශයෙන් තේරෙන්නේ නැහැ. ගතට ස්පර්ශයක් වශයෙන් තේරෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රියන් පහම එකට සම්බන්ධ කරලා පවත්වන තැන මොකද්ද? සම්බන්ධ කරලා පවත්වන්නේ මන. මේ මනසින් හදාගන්නත් බෑ. හිතේ මවල මවල හදාගන්නත් බෑ. එහෙමනම් දැන් අපි අලුත් විදියකට හිතන්න පුරුදු වෙන්න ඕන. මගෙත් ඉන්නවා මගේ තාත්තගේ මල්ලි කෙනෙක් ඉන්නවා විශේෂ කාර්ය බලකාය ඉඳලා එයා පොලිසියෙත් සේවය කරලා දැන් ගෙදරට වෙලා ඉන්නවා එතකොට මම දවසක් ගෙදරට ගිහ වෙලාවක කිව්වා මේ ඔහොම ඉතින් කාලා බීලා ඇඳලා බැලඳලා විතරක් ඔහොම ඉඳලා හරියනවද නිවනක් ධර්මයක් හොයන්නේ නැද්ද කියලා එතකොට කිව් කතාව තමයි හාමුදුරනේ අපිත් හොයන්නේ ඒක තමයි අපිත් හරි ප්‍රශ්නවල ඉන්නේ අපිට ඕක කවුරුත් කියලා දෙන්නේ නැහැ නේ මම එතුමන්ට හොඳ උත්තරයක් දුන්නා ඒ තමයි ඔබතුමා මෙතෙක් කලක් නිවීම හෙව්වේ නිවන හෙව්වේ සහනය හෙව්වේ ඉන්ද්‍රියන් පහේ අද ඉඳලා හොයන්නේ ඉන්ද්‍රියන් පහෙන් තොරව කියලා අර උඩට ඇතේ සෙව්වහම යමක් අසු නොවනවා වගේ තයක් දැන් සිද්ධ වෙනවා ඇති. හැබැයි ඊට වඩා අඩි 15ක් උඩින් තියෙන එකක් මේ කතා කරන්නේ. ඒ වගේ හොයා කල්පනා කළා හාමුදුරුවෝ නම් නිකන් හිස් වචනයක් කියන්න බෑ මොකක් හරි ගැඹුරු දෙයක් තමයි කියන්න ඇත්තේ. එයාගේ චරිතයක් තමයි ඒක ස්වභාවයක් තමයි ඕනම දෙයක් කියුවාම කල්පනා කළා හොඳින් කල්පනා කළා බලලා උත්තරයක් දෙන ස්වභාවය තියෙනවා. ඒ නිසාම වෙන්නේ නැති බොහෝ කාලයක් සේවයත් කරලා ජීවිතෙන් බේරගෙන ගෙදර ඉන්නවා හොඳට කල්පනා කරලා වැඩ කටයුතු කරන නිසා වෙන්නේ නැති. දැන් කල්පනා කරලා බැලුවොත් කොහොමද මේ ඉන්ද්‍රයන් පහෙන් තොරව බලන්නේ? ඔබටත් හැකි නම් බලන්න. ඉන්ද්‍රයන් පහෙන් තොරව ලෝකයේ දේශ බලන්න. ඒ වෙලාවම කියන සයනස මගේ අලුත් දැක්මක් උදා වුණා. මට අලුත් සුවයක් දැනෙනවා. අලුත් සහනයක් දැනෙනවා. ඒක හරිම ශාන්තයි. මගේ හිතේ තිබුණු ලොකු බරක්, මගේ ඔළුවේ තිබුණු ලොකු බරක් බිමින් තිබ්බා වගේ සහනයක් ලැබෙනවා. මෙතෙක් කාලයක් මම මගේ ඉන්ද්‍රියන් ටික අල්ලගෙන, මගේ හිත අල්ලගෙන, මේ හිත මගේ කියාගෙන, මේ රූපේ අල්ලගෙන, මේ රූපේ මමයි කියාගෙන, මේ අදහස් අල්ලගෙන, මේ අදහස් මගේ කියලා හිතාගෙන, මම සිත අත්හරින්න නැතුව සිත බැඳගෙන තදින් අල්ලගෙන හිටියා. මට ඉන්ද්‍රියන් ටික අතහරින්න කියලා කියනකොටම මම මගේ හිතත් අතහැරලා ඉන්ද්‍රියන් පහත් අතහැරලා බලනකොටම පුදුම සහනයක් මේ ලෝකෙ තියෙන්නේ. හිත තදින් අල්ලගත්තාම එයාට ඒ තදින් අල්ලගත්ත හිතත් එක්ක බැඳෙන්නේ මොකද්ද? අතීතය. හිත තදින් අල්ලගත්තාම ඒ හිතත් එක්ක බැඳෙන්නේ කොහොමද? අනාගතය. හිත තදින් අල්ලගත්තාම ඒ හිතත් එක්ක බැඳෙන්නේ කොහොමද? වර්තමානය. මේ දිග හොඳටම ඇති දුක් විඳින්න. අතීතය ගැන හිත හිතා දුක් විඳිනවා, අනාගතය ගැන හිත හිතා දුක් විඳිනවා, වර්තමානය ගැන හිත හිතා දුක් විඳිනවා. සතුටින් ඉන්නේ කවද්ද? සතුට හැමදාම හෙට දවසේ ඇති, ලබන මාසයේ ඇති, ලබන අවුරුද්දේ ඇති කියලා හිතනවා. මේ ලෝක හැමෝටම සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි සතුට හොයාගත්ත කෙනෙක් නැහැ. සතුට අහවල් නිලයේ ඇති, අහවල් තානාන්තරයේ ඇති, අහවල් தත්ත්වයට ගියාම ඇති කියලා හිතනවා. එහෙම නම් ඉතින් ඒ වගේ தත්ත්වවල ඉන්න අයගෙන් අහලා බලන්න ඕන සතුට තියනවාද කියලා. දැන් බලන්න ලොකුවට කීර්ති ප්‍රශංසා ලබන අය ලොකුවට නිඳා පහසත් ලබනව නේද? දඩම ලබනවා. දැන් සමාජී වෙනවනේ නේ. අපි හිතුවා හරි ශෝක්නේ කියලා. සතු පළසක ගාම්භීරව ඈ කඩුතුවක් උදියාගෙන ඉද්දි ඇවිදගෙන යෑම හරි ජේෂ්ඨයි මටත් තිබ්බනම් කියලා හිතුණා. ඒ වගේම තමයි හිරගූඩු වල ආයි තැන් තැන් වල විවිධ ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අයට ඒ තමයි ලෝකේ හැටි. නින්දාවට සමානව ප්‍රශංසාව, ප්‍රශංසාවට සමානව නින්දාව, ලාභයට සමානව අලාභය, කීර්තියට සමානව අපකීර්තිය. ඔබ සතුට කිලෝ එකක් බලාපොරොත්තු වෙන දුක කිලෝ එකක් සමග. එහෙම ඔබට යමෙක් උපදේශයක් දුන්නොත් ඔබ සතුට බලාපොරොත්තු වෙන. ජීවිතේ මිනිස්සු දුක් විඳින්නේ ඇයි කියලා මගෙන් අහුවොත් මම එක උත්තරයක් දෙන්නේ. ජීවිතේ මිනිස්සු දුක් විඳින්නේ සැප සොයා. සැප සෙවීම තමයි ජීවිතේ දුකට හේතුව. සැප හොයන් නැත්තම් අන්න බුදුහාමුදුරුවෝ කියපු සැපය ඔබට මතු වෙනවා. සැප හෙවීමම තමයි දුක. ජීවිතේ අපි පුරාම කරලා තියෙන මිනිස්සු සැප සොයා දුකින්ද. මේ හැම මිනිස්සෙක්ම ජීවිතේ මහා පුදුම වේගයක් තියෙන්නේ. ලක්ෂ තියෙන මනුස්සයා ලක්ෂ දෙකක් හොයන්න, දෙකක් තියෙන මනුස්සයා දහයක් හොයන්න, දහයක් තියෙන මනුස්සයා කෝටියක් හොයන්න, කෝටියක් තියෙන කෙනා කෝටි දහයක් හොයන්න, කෝටි දහයක් තියෙන කෙනා කෝටි දහහක් හොයන්න, කෝටි දහහක් තියෙන කෙනා ඈ ඒ විදිහට ඉස්සරහට හැමෝටම ඉස්සරහට යනවා. අපි බලන කොතන හරි සහනෙන් ඉන්නවද කියලා. කවුරුත් සහනෙන් නැහැ. ඊළඟට අපි හිතනවා මේ තරු වැඩි වෙන තරමට, පටි වැඩි වෙන තරමට සහනෙන් ඉන්න ඇති. සහනෙනේ පටි වැඩි වෙච්ච අය හොඳට සහනෙ සමහර වෙලාවට. මෙන්න රටවල් වල තියෙන ස්වභාවයක් තමයි සමතුරු කියලා කියන්නේ. ඒක රාජකාරි මට්ටමේ ක්‍රියාවලියක් නෙසා, ඒක පුජ්‍යල මට්ටමේ දෙයක් නෙමෙයි කියලා. පුජ්‍යලය හැටියට අපි ඔක්කොම එක සමානයි කියලා හිතනවා. පුජ්‍යලයේ හැටියට අපි ලැබිය යුතු අයිතිවාසිකම් ටික එක හා සමානයි. එක විදියයි පොදුයි. මේ රටෙත් එහෙම වෙන්න ඕන, එහෙමයි කියලා මම හිතනවා. ඒක තමයි ස්වභාවය. පුජ්‍යලය හැටියට මිනිස්සු හැටියට අපි කවුරුත් එක සමාන අපි විවිධ විවිධ වෘත්තීන් සහ රාජකාරී කොටස් ටයක් ඉෂ්ට කරනවා රැකියාවක් කරනවා එච්චරයි ඊට එහා දෙයක් නැහැ. ඒකට බැඳිච්ච ආකාරයක් තියෙනවා ඒක පවතින එච්චරයි. නමුත් පුජ්‍යලය හැටියට අපි බොහොම සමබරව ඉන්න ඕන. ඇයි එහෙම ජීවත් වෙන්නේ? සහනශීලී ජීවිතයක් ඇති කරගන්න. දැන් අපි කතා කළා නිවන කියන කාරණේ පිළිබඳව. නිර්වාණ සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙන. ඒ සූත්‍ර දේශනාව මෙන්න මෙහෙම කියලා කියනවා. අප්පතිට්ඨං. ඒක පවතින දෙයක් නෑ. මේ වගේ මෙහෙම තියෙන දෙයක් නෙමෙයි. නිවන කියන්නේ. අප්පවත්තං. එහෙම පවත්වන්න හසුරවන්න පුළුවන් දෙයක් නෙමෙයි. මනස තුල. අනාරම්භන මේතං. අරමුණු කරන්න බෑ. කොහොමද අරමුණු කරන්නේ? දැන් ඔන්න පුළුවන් අපිට මේ ගසක් අරමුණු කරගන්න කිව්වොත් අරමුණු කරගන්න පුළුවන්. ගෙදර අරමුණු කරගන්න කිව්වොත් ගෙදර අරමුණු කරගන්න පුළුවන්. කෙනෙක් අරමුණු කරගන්න කිව්වොත් කෙනෙක් අරමුණු කරගන්න පුළුවන්. ඒ සියල්ලම කරන්න පුළුවන් මනසට සහ ඉන්ද්‍රයන්ට නෙනේ. ඉන්ද්‍රයන්ගෙන් ගත්ත දැනුවට තමයි ඒ සියල්ලම කරන්න පුළුවන්. ඒකට කියනවා ඉන්ද්‍රිය ඥානය. අපිට තියෙන කුමන ඥානයක්ද? ඉන්ද්‍රිය ඥානයක් තියෙනවා. ඉන්ද්‍රියන් වලින් ඇරෙන්න ගත්ත මොනවා හරි දැනුමක් තියෙනවද? ඉන්ද්‍රියන් පහෙන් තොරව ගත්ත දැනුමක් තියෙනවද? හැබැයි ඔබ විශ්වාස කරන්නේ නැත්තේ ඇති හාමුදුරනේ. කොහොමද ඉන්ද්‍රියන් වලින් තොරවද? ඕ ලෝතුරා බුදු කෙනෙක් කියන්නේ ඒකයි. සාපේක්ෂිත ලෝකේ සම්මුති ලෝකේ සම්මුති ඉක්මවා ඉන්ද්‍රිය ලෝකයේ ඉන්ද්‍රියන් ඉක්මවා ලෝකීය ඥානයක් ඇති ලෝකයේ ලෝකෝත්තරත්වය කියන නැමැති ඒ උතුම් ඥානය ලබා ගන්නවා. වෙනස් විදියකට හිතුවා සාමාන්‍ය සම්ප්‍රදායක දැනුම සහ මනස ස්වභාවයන් ඉක්මවා දකිනවා. අන්නේ ඉක්මවා ගුණය තමයි ඉක්ම වූ ගුණය තමයි මේ කතා කරන්නේ. අනාරම්භන මේතං. ඒක අරමුණු කරන්න බෑ. එවන මොනවද මේ වරද? අරමුණු ගැනීමමයි අරමුණු කර ගැනීමමයි වරද. ධර්මෙ මතක් කරනවනේ නේද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියනවා. පංච උපාදානස්කන්ධය තෝරගන්න බැරි නම් ඒක ඕනේ හිත කියලා තේරුම් ගන්නකො. මේ හිත තමයි ලොකුම දුක් දෙන කෙනා. කවුරුවත් නෙමෙයි, නෝනත් නෙමෙයි, මහත්යත් නෙමෙයි, වෙන නිලධාරියෙකුත් නෙමෙයි, හතුරෙකුත් නෙමෙයි, ඔබට වැඩියෙන්ම දුක් දීපු කෙනා කවුද කියලා හෙව්ව? කියන දේ මොකද්ද? මඩ වැඩියෙන්ම දුක් දීලා තියෙන හිත. හැබැයි අපි ඒක හදාගෙන දිනන හිතට දුක් ආවම අරයන් නිසා තමයි මට මේ දුක ඇති වෙන්නේ කියලා. බලන්නකෝ ගිහිල්ලා මහ කැලේකට ගිහිල්ලා තනියෙන් ඉන්නකෝ බලන්න දුක් නැද්ද කියලා බලන්න. ඒ දුක තියෙනවා. නමුත් ඉතින් අපි දුක එක එක්කෙනාට බෙදලා දෙනවා. අරයා නිසා මේ දුක, මෙයා නිසා මේ දුක, සමාජ නිසා මේ දුක, අම්මා තාත්තා නිසා මේ දුක, බිරිඳ නිසා මේ දුක, ළමයා නිසා මේ දුක කියලා අපි දුක් හදනවා. නමුත් ඇත්තෙන්ම කතාව තමන්ගේ හිත තමයි තමන්ට දුක් දෙන කෙනා. කවුරුවත් නෙමෙයි. තමන්ගේ හිත හදාගත්තාම කාටවත් ඔබට දුක් දෙන්න පුළුවන් කමක් නැහැ. පීඩා දෙන්න පුළුවන් කමක් නැහැ. පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙමනම් හිත තමයි දුක් දෙන තැනත්තා කියලා අඳුන ගන්න ඕන. මේ හිතට කියන හොඳ වචනය දිට්ඨි කියන වචනය. අපි අහලා තියෙන ඔය මහා සෝනගේ සීලියකාගේ කළු කුමාරයාගේ දිෂ්ටි වැටෙනවා කියලා. ඊට පස්සේ අපි තොইল කළුවෙක් ගෙනල්ලා තොইলයක් නටලා ඒ දිෂ්ටි આવනවා. හැබැයි අපි කවුරුත් හිතාගත්තේ නැහැ අපි මේ හැම පුජ්‍යලයක් ළඟ තියෙනවායි මේ පුජ්‍යලයා කියන දිට්ඨියක් තියෙනවායි කියලා. ඒකට ධර්මයේ කියවෙන්නේ සක්කාය දිට්ඨිය කියන වචනේ. මොකද්ද වචනේ? සක්කාය දිට්ඨිය. සොකී ආත්මයයි. සොකී ආත්මයයි. හැමෝගෙම ළඟ තියද්ද? මේ හැමෝගෙම ළඟ තියෙන ඔය සක්කාය දිට්ඨිය තියෙනවා. කවුරු හරි ඇඟිල්ල දික් කළා ඔබ කියලා එයාට චෝදනා කළොත් බැන්නොත් ඒ නමින් බැන්නොත් ඒ නමට නින්දා කළොත් අපහාස කළොත් විශාල වශයෙන් තැවෙනවා පීඩාවට පත් වෙනවා ඒ නමින් එයාව ප්‍රශංසා කළොත් හරි සතුටට පත් වෙනවා එයයි කියලා යම්කිසි රාමුවක් හදන පුජ්‍යලයයි කියලා රාමුවක් හදන ජීවිතේ පුරාම ඒ හදන රාමුව ඒ ප්‍රේම එක ඔබට මොන තරම් කාලයක්ද රැක ගන්න පුළුවන් 2100 වෙනකම් නිදාස 100 දී අපි මේ වගේ හැම වෙලා බණක් කියමුකෝ. ඒ කියන්නේ 2:1.2 කියදිච්ච දවසක කොහොමද අපි කී දෙනෙක් ඉන්නවද මෙතන? අන්න එදා ඉඳන් බලන්න ජීවිතේ දිහා 2100 ඉඳන් බලන්න මොනෝද මේ හිතෙන් හදාගත්ත ප්‍රශ්න කවුරුත් එක්කද තරහ වෙන්න තියෙන්නේ කවුරුත් එක්කද මිත්‍ර වෙන්න තියෙන්නේ තමන්ට තමන්වත් නැති ලෝකේ සංස්කාර ලෝකයක අම්බලමකට මේ ඇවිල්ලා ශරීර කුඩුවක ජීවත් වෙන අපි ප්‍රඥාවට කියලා දෙන්න ඕන ඇයි මෙච්චර පටු විදියට හිතන්නේ අනන්ත විශ්වයේ පොඩි පින්කොටසක් මගේ කියලා හිතා ගන්නවා. අනන්ත විශ්වයේ එක්තරා බුද්ධලෝ ටිකක් මගේ කියලා හිතා ගන්නවා. මගේ කියලා අල්ලගත්ත දවසේ ඉඳලා අල්ලගත්ත තරමට තරහ වැඩි, වේදනාව වැඩි, ආසාව වැඩි. තණ්හාය ජායති සෝකෝ. තණ්හාවෙන් අල්ලගත්ත දේවල් ඔබට සැප නෙමෙයි ගෙනල්ලා දෙන්නේ මොනවද? දුක බිරිඳ වුණත් තණ්හාවෙන් අල්ලගන්න එපා. එතකොට දුක වෙනවා. බිරිඳ දුකක් බවට පත් වෙනවා තණ්හාවෙන් අල්ලගත්තොත්. දැන් දරුවෝ හරි තණ්හාවෙන් අල්ලගන්න එපා. ඒ වුණොත් දරුවොත් ඔබට දුකක් බවට පත් වෙයි. ඔබවත් ඔබ තණ්හාවෙන් අල්ලගන්න එපා. ඊට පස්සේ මේ මමයි කියන හේතුවෙන් ඔබ දුකට පත් වෙයි. ගැමුරු ආධ්‍යාත්මය තුලින්ම දකින්න අපි ගෙනාවෙ දෙයක් නැහැ, ගෙනියන දෙයක් නැහැ. එහෙනම් දැන් දෙයක්ුත් නැහැ. ඔබ තමයි දර්ශනේ. නමුත් ওই විදිහට අපිට හැමදෙනා ජීවත් වෙන්න බෑ. අපි ගියෝ ඕ සම්මුතියේ මේ දේවල් එහෙම කරන්න, හරියට වැටුප ලබා ගන්න, හරියට වේදන් කරන්න, හරියට යුතුයකම ඉෂ්ට කරන්න. නමුත් දර්ශනේ කොතනද තියෙන්න ඕන? සත්‍ය තුල. තේරෙනනේ සම්මුතිය එකක් පරමාර්ථය එකක් පරමාර්ථ දර්ශනයක් තියෙන්න ඕන. ඒ පරමාර්ථ දර්ශනය හරියට මෙන්න මේ නිවහනක් වගේ. එළියට ගිහිලා රස්යෙන් දුහවිල්ලෙන් තැවිලා එනකොට අපිට ඉන්න තැනක් තියෙන්න ඕනනේ. නිවහනක් තියෙන්න ඕන. ඒ නිසා ඔබට හොඳ පරමාර්ථ දර්ශනයක් තියෙනවා නම් මේ සම්මුති ලෝකයට අනුවර වැඩ කටයුතු දෙක කරගෙන ඇවිල්ලා හරි තමන්ගේ හිතේ තමන්ට සැනසිලිදායක දර්ශනයක් තියෙනවා. මමත්වයේ කියලා කියන්නේ පුජ්‍යලයක් ළඟ තියෙන බුදුහාමුදුර උපමා කරනවා හරියට ඒක ගොම්බඳින කණුවක් වගේ කියලා. වෙලෑයවල් ලයිනේ තියෙනවා නේද ඔය හරක් බඳින කණු. ඒකට කියන්නේ ගොම්බඳින කණු කියලානේ. මමත්වයේ එහෙමයි. දැන් බලන්න මේ ලෝකේ පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාගේ අදහස් වෙනස්. ඒ කියන්නේ ආ බැඳගත්තු ගුණ වෙනස්. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට ආගම වෙනස්. ඒ කියන්නේ වෙනස් පාඨක ගුණේ තමයි බැඳගෙන තියෙන්නේ. වෙනස් හැඩයක ගුණෙක් තමයි ඉන්නේ ඒකේ. ඈ පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට ජාතිය වෙනස්. මහා පුදුමයි. මේ ලෝකෙම එහෙමයි. දැන් තරගකාරීත්වයක් ඇති කරලා ලොකු මමත්වයක් පුජ්‍යලත්වයක් ඇති කරලා වේගෙන් මේ ජනතාව තරගකාරීත්වයකින් රට දියුණු වෙනවා කියලා ඉතින් ලෝකෙම දියුණු වෙනවා. ඉතින් ලෝකෙ දියුණු වෙනවද මන් දන්නේ නැහැ. ලෝක විනාශ කරනවා කොහොම හරි. ඒකත් තියෙන්න ඕන. පුජ්‍යලයන්ගේ අවශ්‍යතාව තියෙන්න ඕන. නමුත් ඒක නෙමේ ඒ වර්ධන මේ කතා කරන්නේ. නමුත් මිනිස්සුයෝ පළමුවෙන්ම මානසික සුවපත් භාවයෙන් මානසික ප්‍රබුද්ධව ඉන්න ඕන. ඒකට හේතුව මම ওই දිනුන කියන රටවල් වල මිනිස්සුන්ගේ ජීවිත දිහා බැලුවාම මිනිස්සු හරි දුර්වලයි. වාහනේ උසස්, ඉන්න ගේ දොර හරි උසස්, වැටුප හරි උසස්, පැවැත්ම හරි උසස්, කෑම බීම හරි උසස්, මිනිස්සු දුර්වලයි. එහෙම වෙන්න බෑ. අපිට ධර්මයේ කියලා දුන්නේ ගහක් යට වුණත් වාඩි වෙලා ඉඳගෙන, එහෙමත් නැත්නම් මාලිගාවක හරි ඉඳගෙන අපිට හැකියාව තියෙන ඕන උතුම් මනසකින්, උතුම් දර්ශනයකින්, උතුම් වාසයකින් කටයුතු කරන්න, සතුටෙන් ජීවත් වෙන්න. දැන් මේ කියපු ධර්ම කරුණු අනුව තමන්ගේ සැනසෙල්ල කොහෙද තියෙන්නේ කියලා තමන්ට යම් කිසි ඉඟියක් හරි ආවද මනසට? සැනසෙල්ල තියෙන්නේ ඔබ සිතාගෙන ඉන්න ඔබ සබාදාමේ කොටසක් කියලා. එහෙමනේ හිතන්නේ ඉන්නේ නේ? අපි සබාදාමේ කොටසක්. ඔක තව පොඩ්ඩක් පුළුල්ව හිතන්න. තව ටිකක් මනස දිය කරලා හැරලා හිතන්න. ඔබ එක දවසක සබාදාමේ කොටසක් නොව සබාදාම බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ මේ ගහකොළ, මහ පොළව සහ මම කියලා කෙනෙක් නැතුව අපේ දර්ශනය තුළින් සම්පූර්ණයෙන්ම මේ ගහකොළ වැල සමග, සබාදහම සමග, මහ පොළව සමග යා වෙනවා, එක සමාන වෙනවා. ආන්න එදාට තරඟ කරන්න දෙයක් නැහැ. මුළු මහ පොළවම ඔබේ, මුළු විශ්වයම ඔබේ. අපි පඩු දෙයක් අයිති කරගන්න ගියාම තමයි අපිට විශ්වය අහිමි වෙන්නේ. පඩු දෙය, පොඩි දෙය අතහරින්න ඔබට විශ්වයම ලැබෙනවා. අදේ තියෙන දේ අතහරින්න නැත්නම් ආයි අලුත් දෙයක් ලබන්න බෑ. ඒ දෑතට ඔබ ළඟ තියෙන සියල්ල අතහැරියොත් විශ්වයෙන් අපිට ඊට වඩා වටින සියල්ලම ලැබෙනවා. අතහරින්න නැත්තේ සැනසිල්ල බලාපොරොත්තු වෙයි. නමුත් අල්ලා ගැනීම නිසා මිනිසා දුකටපත් වෙනවා. උපමාවක් දීලා තියෙනවා. රිලව් අල්ලන ක්‍රමයක් තියෙනවානේ. කොහොමද? පොඩි පොල් කොම්බයක් හදලා ඒක ඇතුළට කැවුම් ගෙඩියක් දාලා අත දීලා බලන්න. අර කරන්න අර කැවුම් ගෙඩිය ගන්න අත දානවා. දාලා අත මිට මුල වුණා. මිට මුල වුණ පස්සේ මොකද වෙන්නේ? හනේ අර සතර ගන්න බෑ. අත ගන්න උත්සාහ කරනවා කරනවා ගන්න බෑ. ඇයි? මේ කැවුම් ගෙඩිය පිළිබඳව, අර ආහාරය පිළිබඳව තියෙන ලෝභ ආසත්ත භාවය නිසා අතාරින්නෙම නෑ. අරක ගන්නමයි උත්සාහ කරන්නේ ආසත්ත භාවය නිසා. අවසානේ ඇවිල්ලා අර රිලව් මරන්නෙක් නම්, අල්ලගන්නෙක් නම් ඔහු අල්ලගන්නවා. අපිටත් වෙලා තියෙන ඕකම තමයි. මේ ලෝකෙට අත දාලා පොඩි දෙයක් අපි අල්ලගත්තා. අල්ලගෙන මෙදෙන්න උත්සාහ කරනවා බෑ, හිර වෙනවා. හැබැයි අතහැරියේ නම් ඔබ ඔබ නිදහස්. ඔබ විඳින හැම තැනකදීම අර රිලාවයි කො අර ඒ බුලකට හෝ උමකට කොම්බේකට දාලා ඒ රිලාව උගලක් කරපු ඒ උගුල මතක් කරගන්න මං අල්ලගත්ත නිසානේ මේ දුක. මං ගිනාව දෙයක් නැත්තම්, ගිනින දෙයක් නැත්තම් 2100 වෙනකම් මට මොකවත් අල්ලගෙන ඉන්නත් බැරි නම් සබාදහමක් වේවා. මං තරුණ භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඒ කාලෙම මගේ මානසික සුවදායකට මං හොඳ දර්ශනයක් හදාගත්තා. ඒ තමයි මොකද්ද? ලැබෙන දේවල් ලැබේවා, නොලැබෙන දේවල් නොලැබේවා කියලා අදිෂ්ඨාන කළා. ලැබෙන දෙයක් කාටවත් වළක්වන්නත් බෑ, නොලැබෙන දෙයක් කාටවත් මට ලබා දෙන්නත් බෑ. එහෙම තමයි හිතන්නේ. මොකද හිතන්නේ? ලැබෙන දෙයක් නම් ඒක කාටවත් වළක්වන්නත් බෑ, නොලැබෙන දෙයක් නම් කොච්චර උත්සාහ කළත් ඒක කාටවත් ලබා දෙන්නත් බෑ කියලා හිතුවා. දැන් මන් තැවෙන්න කාරණා දිනවද? නොලැබුණත් සන්තෝසයි, ලැබුණත් සන්තෝසයි. දැන් ඔබේ ජීවිතේ කාලසටහන එතන නෙමෙයි නම් මේක හොඳ නම් එතෙන්ට ගන්න. දැන්නත් ඒකනේ මට ලැබෙන්න තියෙන දේ සන්තෝෂයෙන් ගන්නෝ. ප්‍රශංසාවක් මට ලැබෙන්න තියෙන දේ සන්තෝෂයෙන් බාර ගන්නෝ. අරය මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයා කළ නිසා මෙහෙමයි, ඒව කරන්න හොඳ නැහැ. තමන් තමන්ගේ ප්‍රතිපත්ති ඉන්න ඕන. ගොඩාක් ඔය වැරදට එකට එක කේීම පරිගැනීම් වලට එහෙම හිත යොමු වෙන්නේ එයා කළ නිසා මං කරනවා කියලා. සවසත්තේ අසුචි ගෑම කියලා අපි අසුචි කන්නේ නැහැ. ඒ වගේ යම් කිසි කෙනෙක් වැරද්දක් කළයි කියලා ඒ වැරද්දට අපි වැරද්දක් කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. බුදුරුන් ගත්ත ක්‍රියාමාර්ගයක් තියෙනවා. පාප මිත්‍රයෙක් නම් ඈත් කරනවා. කදා මහනු කර ඉන්නවා. දුරින් දුරු කරනවා. මානසික ආකර්ෂණයේ ශක්තියවත් වදින්නේ නැති තැනක ඉන්නවා. හොඳ මානසික සුවතාවයේ තියෙන කෙනෙක් ඇසුරු කරන්නේ මේ මානසික සුවතාවයෙන් ඔබේ හිත සංසිඳෙනවා. මානසික අප්‍රසාදයේ මානසයේ කෙලෙස් දුර්වලකම් තියෙන පුජ්‍යල ළඟ ආශ්‍රය කරන්න එපා. ඒගොල්ලන්ගේ මානසික ශක්තිය නැතිලා තමනු දුර්වල වෙනවා. බුදුහාමුදුරු හරියට අඳුර ගන්න ඕන. මහන්සි වෙන්න ඕන. බුදුහාමුදුරන්ගේ හදවතේ තිබුණු කරුණාව දයාව හරි වටිනවා. ඉන්දියාවේ පුදුණු Hindu පරිසරයක නේපාල ජාතිකයේ වාගේ හැඩරුව තිබුණු මිනිස්සෙකුට හිතන්න බැරි දෙයක් මිනිස්සෙක් හිතපු. ඒකයි අද මොන විද්‍යාඥයා වුණත් මොන දාර්ශනිකයා වුණත් උගතෙක් බුද්ධිමතෙක් ලෞතරා බුදුරජාණන් වහන්සේ අගයන්නේ ඒකයි. හැබැයි අපි දැනගෙන තියෙන බුද්ධාගම හරියට ගහේ පොතුකොළ කඩාගත්තා වගේ බොහෝම සරල ටිකක් කියලා එක අපි මතක තියාගන්න ඕන. බුදුදහම කියන්නේ හරි ගැඹුරු දෙයක්. හුදු අපි මැරෙනවය පිළිකුල්ලිය වැඩක් නැතේ අතහරින්නවය කියන කාරණයට වඩා එහා ගියපු දෙයක්. මම ඔබට කියන්නේ කිසි දෙයක් අතහරින්න කියලා. කිසි දෙයක් අතහරින්න බා. ඔබට එක දෙයක් කරන්න පුළුවන්ද? කිසිවක් අල්ලගන්න නැතුව ඉන්න පුළුවන්ද? කිසිවක් අල්ලගන්න නැතුව ඉන්න එවිට කිසිවක් අතහරින්න ඕනේ නැහැ. සම්මුතියෙන් එතකොට හාමුදුරනේ අපි පඩියවත් අල්ලගන්න ඕනද නැද්ද? පඩිය අල්ලගන්න ඒකත් හිතින් අල්ලගන්න එපා. මොකද්ද මේ පඩිය කියන්නේ? මෙහෙන් ගත්තා අනිත් පැත්තේ මෙහෙම දුන්නා. එච්චරයි. ඒක මේ ශරීරයට ඇඳුමක් ඇන්දේව කෑම ටිකක් ගත්තා මේක අරගෙන යන්න එහාට මෙහාට බස්කුලියක් ගෙවුවා තව යුතු සම්පතිෂ්ඨ කරනවා. ඒකේ සිද්ධාන්තය නේ ආයෝචනයයි. ඒ තුළ ඔබ සන්තෝෂයෙන් ඉන්නේ, ඒ තුළ මමෙක් පටලවා ගන්න එපා. දැන් තේරෙනවා ඇති මේ ලෝකේ කොතනවත් අරමුණක දෘෂ්ටියක සිට තැම්පත් කළයි කියලා සැනසෙල්ලක් නැහැ. මේ දෘෂ්ටිවලින් නිදහස් වීම තුළම, සංකල්පවලින් නිදහස් වීම තුළම, මේ වචනවලින් නිදහස් වීම තුළම, මේ ජීවිතයේ නිදහස් වීම තුළම, මේ ක්‍රියාවන්වල නොබැඳීමෙන් ජීවත් වීම තුළම තමන්ගේ මනසින් තමන්ගේ නුවණින් සිහියෙන් නිදහස් වීම තුළම ඇතිවෙන සම්මා කියන ගුණය, සම්මා පනිහිතං චිත්තං. මේ සම්මා ගුණය පිහිටි හිත කියන්නේ කිසිවක් දරාගත්තේ නැති හිත. දර්ශනය හරීම සැහැල්ලුයි. ගොඩාක් අය හිතන්නේ මේ අතහැරීම කියන එක ප්‍රතික්ෂේප කිරීම කියලා. ප්‍රතික්ෂේප කිරීම අතහැරීම නෙමෙයි. දැන් මට මේක එපයි කියලා මම මේ කාට හරි දෙනවා. ඒක අතහැරීම නෙමෙයි. තායිලන්තේ හිටපු අචංචා ස්වාමීන් වහන්සේ කියන ඒ මහරහතන් වහන්සේ වැනි රහතන් වහන්සේ නමක් දේශනා කරපු පොඩි වැකියක් තියෙනවා. ඒ වැකිය මම කියන්න. මිනිසුන් අතහරින්නේ වැරදි දෙයයි. අතහැරිය යුත්තේ අතහැරීමයි කියලා වචනයක් දේශනා කරා. දැන් ටිකක් මේ ඔළුවට තියෙනව නේද, මොලේ ටිකක් වැඩිපුර මාල්ටි කරලා දකින්න අභියෝගයක් තියෙනවා. ටිකක් කල්පනා කරගෙන යනකොට හිතෙන්න බුණා මේක නම් එක ඔළුවකින් බෑ, කතරගම දෙයියන්ට විතර හයක් තිබ්බනම් හරි කියලා. හයක් ඕනේ මේකෙන් පුළුවන් දකින්න. මේකෙන් දකින්න පුළුවන්. ඒ හයක් කියලා කියන්නේ එයාගේ අර චරිත හයක් සහ අවතාර එහෙම නැත්නම් කුසලතා හයක් තිබුණා කියන එක. එහෙනම් ඒක මනුස්සයෙකුට තිබුණේ නැහැ එහෙම. කුමක්ද අපි අතහරින්න ඕන? අතහැරීම අතහරින්න ඕන. කොහොමද අතහැරීම අතහරින්නේ? මට තේරෙන්නේ නැහැ. ඔව්, අපි ඉන්ද්‍රිය සාපේක්ෂිතව තේරුම් ගන්න පුරුදු කරපු මොලේ අපි ටිකක් ලෝකෝත්තරව තේරුම් ගන්න පුරුදු කරන්න ඕන. අර මුලින් කියපු කාරණේ හොඳින් තේරුම් ගත්තනම් තේරෙන්නේ නැති දේවල් තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක් වෙනවා. එයා අඩි 5 අඩි 10 අඩි 15ක් අඩි 20ක් උසට යන්න බලනවා. අඩි 20කදී අහුවෙන දේ වෙනස් වෙනවා. එනිසා තේරෙන්නේ නැති දේවල් තේරෙන්නේ නැහැ, කරන්න බැරි දේවල් කරන්න බැහැ කියලා අතහැරපු ලෝකේ නෙමේ දියුණුවනේ. තේරෙන්නේ නැති දේවල් තේරුම් ගත්ත, හදන්න බැරි දේවල් හදන්න උත්සාහ කරපු ලෝකේ තමයි සංවර්ධනය වුනේ, දියුණුවනේ, නිර්මාණශීලී වුනේ. එනිසා අපි හැමතිස්සෙම බැහැ කියලා හිතන දේ බලන්න ඕන. විශේෂයෙන් මේ මනස පැත්තෙන් මතක් කරන්නේ නිතර මහන්න මම කවුද කියලා ප්‍රශ්නේ. හොඳයි, මම කියලා පෙන්වන්න පුළුවන් දෙය මොනවද? දවසට ජන ලීටර 4ක් 5ක් ගන්නවා කියලා හිතමුකෝ. ආහාරත් ගෑම් 3-400ක් හරි කිලෝ එකක් හරි ගන්නවා කියලා හිතමුකෝ. හුස්මත් දවසට වාර සෑහෙන ප්‍රමාණයක් ගන්නවා කියලා හිතමුකෝ. හිරු එළිය නොමිලේම අරගෙන අපි ජීවත් වෙනවා කියලා හිතමුකෝ. මේ මිනිස්සු හරීම නරක විදියටනේ හිතන්නේ, තනියෙන් හිතනවා මම කියලා. හිරු එළිය hina වෙනවා. බලන්න මිනිහාගේ අයිතිවාසිකම වගේ මිනිහා ඉන්න හැටි, ඇවිදින හැටි. මහ පොළොව hina වෙනවා. බලන්න මිනිහා තද මමත්වෙන් යන හැටි ඇවිදගෙන. හුස්ම hina වෙනවා. මාව මෙයාට එක පැයකට නොදුන්නොත් මේ සබඳහමේ මේ වාතයේ ඔක්සිජන් මෙයාගේ මමත්වයට වෙන්නේ මොනවද? නිකාම නිකම් පුස්සක් වෙනවා. ආහාර ටික මහ පොළවේ සාරය අරගෙන ඉසෙනවා මේ මම කියලා. ඉතින් මා අපි හිතන්න ඕන පොදුවේ මේ ස්වභාව ධර්මයේ කොටසක් නෙමෙයි, ස්වභාව ධර්මයමයි ජීවිතය කියන්නේ. එවන් වූ ස්වභාව ධර්මයක් තුලින් ලබා දුන්නු දේ තුල මම මොනවටද පීඩා වෙන්නේ? මම මොකටද වෛර කරන්නේ? හිතේ වෛරය පුරුදු කරන්න එපා. අපි පාරමී පුරණ බෝසත්වරුනේ. මොනම දෙයකටවත් හිතේ වෛරය පුරුදු කරන්න එපා. වෛරයක් නැහැ. ලෝභය පුරුදු කරන්නත් එපා. ලෝභයක් නැහැ. වැඩ කරන්න, සේවාවල් කරන්න, තණ්හාවෙන් තොරව කටයුතු කරන්න. ඒ තරමට ඔබට දියුණුව සාර්ථකත්වයේ ලැබේ. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි වේවා මම අධික තණ්හාවෙන් තෘෂ්ණාවෙන් වැඩ කරන කෙනෙක් කියලා දැනගත්තොත් එහෙම කවුරුත් මට සලකන්නේ නැහැ. මම තණ්හාවෙන් තෘෂ්ණාවෙන් වැඩ කරා නම් එහෙම මමත් ওই පොඩි රැකියාවක් කරන ওই පුජ්‍යලෙක් වෙන්න ඉඩ තිබ්බා. නමුත් එහෙම නැතුව අත්හැරීම කියන එක පුරුදු කරන්න කරන්න මේ මායාවේ වැඩේ තමයි අතහරින දැනවලට හම්බ වෙන්න පටන් ගන්න. ඒක තමයි ස්වභාවය. යාළුවොත් වැඩි වෙන්න පටන් ගන්නවා, මිත්‍රයොත් වැඩි වෙන්න පටන් ගන්නවා, ධන සම්පතත් වැඩි වෙන්න පටන් ගන්නවා අතහරින තරමට. හොඳට බලන්න අතහැරලා අතහැරීමෙන් ජීවත් වෙන්න, පරිත්‍යාගශීලීව අನ್ನයට උපකාරකත්වයෙන් ජීවත් වෙන්න, අನ್ನයට ප්‍රයෝජනයක් වෙන විදිහට ජීවත් වෙන්න. පතන්න ඕනේ, පතන්න කලින් අර හැමදේම ඔබට තියෙනවා. මොකද ඔබ මානසික සුවතාවය මුල් කරගත්ත සුවයක් ජීවිතේ පතන නිසා. ඒ වචනේ හරි වැදගත්. හොඳින්ම ලයින් කරලා එක ගන්න. මානසික සුවතාවය මුල් කරගත්ත සුවයක් පතන කෙනෙක් වෙන්න ඕන. එහෙම නැතුව සුවයක් නෙමෙයි. තේරෙනනේ? කාගේ හරි සැලුට් එකක් අපිට බයට දැක්ක උගුණ වැඩක් තියනවද? වැඩන්නේ නැහැ. එහෙම වැඩනේ. ඒක ගෞරවයෙන් අපිට හම්බෙන්න ඕන. කාගේ හරි වන්දනාවක් බයට හම්බෙලා වැඩක් තියනවද? ඒක ගෞරවයෙන් හම්බෙන්න ඕන. කාගේ හරි ස්තුතියක් අපි බයට හම්බෙලා වැඩක් තියනවද? ඒක ගෞරවයෙන් අපිට හම්බෙලා තත්ත්වෙට තියෙන්න ඕන. සමාන නිලධාරීන් ඉන්නවනේ ගියත් ඒ සර් නම් දෙවියෙක්. ඒ සර් හරි හොඳ කෙනෙක්. ඒ සර් කතා කළාම හිත නෙවෙනවා කියන කට්ටිය ඉන්න සමහර නිලධාරීන්ට තියෙන ගෞරවය තියෙන පිරිස් ඉන්නවා. ආන්නේ වගේ හිත දිනාගත්ත කෙනෙක් වෙන්න ඕන. මං කුඩා කාලේදී මේ මගේ ගණිත ගුරුවරයා හැමදාම ඇවිල්ලා මගේ නම කියලා යන්නම් කියලා යනවා. මටත් මේ හරි පුදුමයක්, මේ මගේ ළඟට ඇවිල්ලා යන්නම් කියලා යන්නේ ඇයි කියලා හැමදාම. ඒකට හේතුව මම පොඩි කාලෙම මගේ ඒ ගුරුවරයන්ට මම සබුදු සරණයි කියලා කියනවා. එක දවසක් දෙකක් මම නොකියේ හිටියා ඔබ. කිව්වට මම සර් ඇවිල්ලා කිව්වා පුතා මං හැමදාම ඔයාට ඇවිල්ලා මේ යන්නම් කියලා යන්නේ. ඔයා පුතා මට බුදු සරණයි කියලා කියනවා. ඒක මට පුදුම හයියක් කියනවා. ඒක ආගන්න තමයි කියන මගේ එන්නේ. සමහරවිට හොයලා හොයලා හරි පුතා මම යන්නම් කියලා යන්නේ. එහෙමනම් ඔබටත් ඒක හදවතින්ම දායාදේ කරන්න පුළුවන් නම් ඔබත් තව කෙනෙකුට මානසික සුවයක් සනසීමක් ලබා දෙන කෙනෙක් වෙනවා. අපි මොකද්ද වපුරන්නේ? ඒ දේ අපිට ලැබෙන්නේ සැප විඳින්න කැමති කෙනෙක් වෙන්න, දුක අත්හරින්න කැමති කෙනෙක් වෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන හරියට නුවණ නැත්තම් එයා අසාරේ සාරම තිනවා. අසරු දේවල් සරුයි කියලා හිතනවා. සරු දේ නිසරුයි කියලා හිතනවා. දැන් මේ ලෝකෙට වෙලා තියෙන එකනේ දහම නිසරුයි කියලා හිතනවා. දහමට බොහොම පොඩි පිරිසක් ඉන්නේ. බලන්නකෝ, ඇමරිකාන් ගෙන්නලා මයිකල් ජැක්සන් නැහැ නේ, දැන් නැතිලානේ. ඒ කවුරු හරි කෙනෙක් කියලා ගෙන්නලා ඉන්න සෙනග. ඉන්න තරුණ පරපුර ඇයි? එතන තමයි සරු දේ, එතන තමයි ෆන් එක තියෙන්නේ කියලා හිතනවා. ඒ දේනේ දුක් රැස් වෙන තැන පමණයි. මානසික ආතති හැදෙන දෙයක් පමණයි. නමුත් ධර්මයේ තුලයි තියෙන්නේ මේ ඥානාන්විත මග, දර්ශනීය මග, සැනසිලිදායක සුවය. ඒක දිතින් හරි වැදගත්. කල්යාණ මිත්‍රත්වය, ඒ කියන්නේ Tamanta වඩා ඉහළින් ඉඳගෙන දකින්න පුළුවන් කෙනෙක්, වැදගත්ද නැද්ද? බොහොම වැදගත්. පුදාලද අපේ සහෝදරවරුන්ට තේරෙනවද මේ වචන වල යමක් හිතන දෙයක් තියෙනවා කියලා? එහෙම හිතන දෙයක් තියෙනවා නම් ඔන්න හොඳ භාග්‍යවන්ත අවස්ථාවක් අපි උදා කරලා දුන්නා. අපි මෙහැට පූජා කරනවා කැසට් රේඩියෝ කීපයක් පහක් විතර ගෙනලා තියෙනවා. පෙන් ඩ්‍රයිව් පහක් විතර තියෙනවා. ඒකක පෙන් ඩ්‍රයිව් එක දේශනා 100කට පමණ ආසන්න ප්‍රමාණයක් දේශනා තියෙනවා. ඒ හැම එකම මේ වගේ දේශනාවල් තියෙනවා. භාවනා පිළිබඳව දේශනා කරපු දේශනාවල් තියෙනවා. පොඩි පොඩි අඩුපාඩුකම් ඇති. දැන් පළතුරු ගෙඩියක් ගත්තත් ගෙඩි පිටින් කන්නේ නෑනේ අපි, නේද? අපි ලෙල්ල ඉවත් කළා, ඇට ඉවත් කළා, කන්න පුළුවන් කොටස තමයි කන්නේ. ඒ නිසා අපි දේශනාවක් ගත්තාම hina yanne kiyana dewalu thiyena. hidiyama podi podi desha palaka yanna bayin ekawath thiyena. e wage dewal poddak ayin karanna. aywa leli potu eta hadiyata ayin karanna. ayin karala ewa thiyena hara paddathiya. obe jeevithayata visheshin galapila yana kotasak thiyena. sapattu gade purama ewiddata hama sapattuwama ganne. tamange kakule ta size ekata hariyena warnayata hariyena tamange kakulata suwe yana sapattu deka ganne. එනිසා දේශනය අහලා ඔබට ගැළපෙන දේ එකතු කරගන්න. ඔබේ ජීවිතෙත් එක්ක අනුගත කරගන්න පුළුවන් දේ එකතු කරගන්න. ඒකට අහන්න ඕන. ඒ කියන්නේ shopping කරන්න ඕනනේ. අහන්න ඕන. නැත්තම් හොයාගන්න බෑනේ හොඳට. හොඳට බලන්න අහන්න ඕන. පුළුවන් තරම් අහන්න. මේ නිවන තෝරගන්න තියෙන එකම මාර්ගය තමයි කල්යාණ මිත්‍රත්වය. ඒ කියන්නේ තමන්ට වඩා ඉහළින් දකින්න පුළුවන් කෙනෙක්. සද්ධර්ම ශ්‍රවණය. යෝනිසෝ මනසිකාරය නුවණින් කල්පනා කරමින් බණහන්ට ඕන. කම්මැලි නැති පුජ්‍යලෙක් වගේ වෙලා. අපි ශාරීරිකව කම්මැලි නැති සබලෙක් බවට පරිවර්තනය වුණා. ඒක තවත් තියුණු කළා. අපි මානසිකව කම්මැලි නැති කෙනෙක් බවට පත් වෙලා ධර්මය අහන්න ඕන ජීවිතේ පරිවර්තනය වෙනවා. තමන්ට සුවය තමන්ට සැනසීමේ දායකත්වයේ ලැබෙන විදිහට තමන්ගේ මනස වෙනස් කරගන්න ඕන. මේ කරුණු හැම දෙයක්ම ඔබට මතක් කරේ සතුටෙන් ජීවත් වෙන්න. සැනසෙල්ල කොහෙද තියෙන්නේ? නිවන කොහෙද තියෙන්නේ කියලා බුදුවරු බුදු වුණේ සතුටෙන් ජීවත් වෙන්න. මම පැවිදි වෙලා ඉන්නේ සතුටෙන් ජීවත් වෙන්න. එහෙම කිව්වා කෙනෙක් හිතන්න පුළුවන්. එහෙනම් ඉතින් ආඳුරු කසිප්පු වරක් කුසිකරත් බොනවා ඇති. නෝනෝගනි මිනිසුන් දෙලා මිනිස්සු හිතාගෙන විකරත් බොනකොට සන්තෝෂී තියනවා කියලා. මට නම් අන්දස්කාරය ඉන්න බෑ. ඈ ඒසු හිතාගෙන ඉන්න අරක්කු බොනකොට සතුට තියනවා කියලා. මේ මානසික ආතතියක් නිවා ගන්න වේදනාවකට පත් වෙන දෙයක් තව තවත්. ඒක තමයි කියන්නේ මිනිසුන්ට සැප දුක මාරු වෙලා තියෙන්නේ. සැප වෙන දිහාවක තියෙනවායි කියලා හිතනවා. ඒ කියන්නේ විශේෂයෙන් දුක තියෙන ධර්ම සැප තියෙනවායි කියලා හිතනවා. දුක වේන්නේ සැප වගේ. ඔබ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ අර බල්ලෙකුට ඇට මස් ඇට කට්ටක් හම්බුණා වගේ කියලා. ඇටකටු හපනවා හපනවා බඩ පිරෙන්නේ නැහැ. වෙලා තියෙන්නේ ඒකනේ ලෝක ජීවිතයේ මිනිස්සු සැප හොයනවා හොයනවා සැප හම්බ වෙලා නැහැ. දැන් අධ්‍යාපනයෙන් ඉවත් වෙච්ච දවසේ ඉඳලා රැකියාවෙන් ඉඳලා මේ මොනවද අපි හොයන්නේ? සැනසෙල්ලක් හොයන්නේ, සැපයක් හොයන්නේ, උසස් බවක් හොයන්නේ. හම්බුණානේ. ඒ නිසා අපි සැපයි කියලා හිතාගෙන ඉන්නේ බොහෝම වැරදි පැත්තක්. සැප තියෙන්නේ ධර්මයේ. ධම්මං විනානත්ති සුඛානත්තා. ඉතින් මං සැප විඳින්නේ කියලා කියපු ගමන් මං දිහා උරවල බලනවා. ඒකට හේතුව මිනිස්සු හිතාගෙන ඉන්නේ වැරදි පැත්තක සැප තියෙන්නේ කියලා. සැප තියෙන්නේ ධර්මයේ පුතේ. සැප තියෙන්නේ ජීවිතේ තේරුම් ගන්න තැන. සැප තියෙන්නේ මේ අරමුණු වලින් නිදහස් වෙන තැන. සැප තියෙන්නේ ආශාවන්ගෙන් නිදහස් වෙන තැන. සැප තියෙන්නේ තරඟකාරීත්වයෙන් නිදහස් වෙන තැන. සැප තියෙන්නේ අතහැරීම තුළ. අපිට අවශ්‍ය කරනවා ජයග්‍රහණයක්. පරදින්නේ නැති තව එකෙකු පරාද නොකරන ජයග්‍රහණයක් අපිට අවශ්‍ය කරනවා. මේ ලෝකේ තියෙන ජයග්‍රහණයන් වලට මම තරුණ කාලෙම අකමැති වුණා. ඒකට හේතුව මගේ මේ යාළුව දෙවෙනිය කළා තමයි මම පළවෙනිය වෙන්නේ. මම කල්පනා කළා ඒක හරි නෑ නේ කියලා. සමහරලාට තරඟයට අපි දිව්වොත් මගේ යාළුවට මම ඉඩ දීලා මම පස්සෙන් යනවා. ඒ හේතුව මට සතුට වෙන්න පුළුවන්ද මගේ යාළුව දෙවෙනිය කළා. මගේ යාළුව පරාජය කළා. මං වගේම තව කෙනෙක් දුකටපත් වෙලා මට සතුට වෙන්න පුළුවන්ද? මං ඒ ජයග්‍රහණයට කැමති වුණා. හැබැයි මේ ලෝකේ තියෙන එක නෙමෙයි. තව කෙනෙක් එක්ක තරඟ කරලා එයාව දෙවෙනිය කළා මං ආවන්න මං තමයි ලොක්කා. ඒ ක්‍රිකට් හරියේ වනේ අරගොල්ලෝ අඩනවා, වැළපෙනවා, දුකටපත් වෙලා ඉමේ ඉන්දරේ අයිනින් යනවා. අරගොල්ලෝ සම්මාන අරගෙන කෑ ගහනවා නේද? බෝතල් එහෙමේ උඩ දානවා සන්තෝෂ වෙනවා. මේ ලෝක හරි කුරිරුයි. ඒ සතුට හරි කුරුරුයි. තව එකෙකුගේ දුක් හඳුල තුලින් තව එකෙකු සතුට වීම හරි අසාධාරණයි. එනිසා බුදු කෙනෙක්ගේ සතුට අන් අයට ජයග්‍රහණය ලබා දීලා සතුට වීම, ඒක තමයි තමන්ගේ ජයග්‍රහණය බවට පරිවර්තය වෙන්නේ. මුළු ලෝකෙම නින්දා ලැබුවත් කමක් නැහැ. නින්දාවන් ලැබුවත් කමක් නැහැ. ඔබ ඔබේ මනසින් ප්‍රශංසා ලබන කෙනෙක් බවට පත් වෙන්න. ඔබේ හිත ඔබට ප්‍රශංසා කරනවද? ඔබේ හිත මල් උයනක් වාගේ ඔබට ලස්සනයිද? එච්චර වැඩගත්. ලෝකේම ප්‍රශංසා ලබා දුවත් කුමටද? තමාගේ හිත තමන්ට දොස් කියනවා නම්. හිත බොහෝම සාධාරණ විනිශ්චයකරුවෙක්. ඒ තරම් සාධාරණ විනිශ්චයකරුවෙක් කොහෙවත් නැහැ. ආත්ම සංවේදීව පවපින දිහා ජීවිතේ දිහා බලන්න. ඔබේ හිත හරියටම වැරද්ද ඔබට කියලා දෙයි. ඔබේ හිත හරි දේ ඔබට හරියටම කියලා දෙයි. ඔබේ හිත සතුටු වෙන්න පුළුවන්ම මතක් කරලා සතුටු වෙන්න පුළුවන්ම සිතුවිල්ලක් හිතන්න ක්‍රියාවක් කරන්න. එවැනි ආකාරයෙන් පතන්න. එතකොට ජීවිතේ ලස්සන වෙයි. මේ හිතේ තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. මං කොළඹ හත ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක ඉඳි දවසක් පොලිස් නිලධාරියෙක් ආව හොඳට මැස් දෙක රතු කරගත්ත. මට වහන්සේට පොඩ්ඩක් කතා කරන්න ඕන කිව්වා. මං කිව්වා හරි. ආගි ප්‍රශ්න කියන්නට කලින් මං කියන දේ අහගන්න කියලා මං බන ටිකක් කිව්වා විනාඩි 45ක්. විනාඩි 45ක් වන කියලා මං කිව්වා හරි දැන් ආගි ප්‍රශ්න කියන්න. ඊට පස්සේ ගියා අපි පස්සෙන් නෑ දැන් ආවදෝනේ කියලා. ඊට පස්සේ ප්‍රශ්නයක් ආර තිබුණා ඒ දේ කියන්න පටන් ගත්තා. ඔබ වහන්සේ නොවෙන්නට මගේ අතින් ලොකු ගැටලුවක් වෙන්නට ඉඩ තිබුණා. ඒ තමයි හැමදේම මගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක යාළු වෙලා මම ප්ලෑන් කර කර හිටියේ මගේ බිරිඳයි මේ මිනිහා දෙන්නම මරන්න. මරලා එක්ක මං හිරේයයි, ඒක ළමෙක් ඉන්නෝ, ඒ ළමෙක් වනාත වෙයි, මොකක්hari එකක් වෙයි මං හැබැයි ප්ලෑන් කරේ ඒකට තමයි කිව්වා. ඔබ වහන්සේ තම වෙලාවම ගිහින් වැඩේ කරන්න තමයි ඉදී කිව්වා. ඊට පස්සේ කිව්වා මං ඇවිත් ඊට පස්සේ ආවම දැන් කොහමද අර වැඩේ ගලන්නේ? අනේ නෑ හඳුනේ යාගේ සන්තෝෂනේ ඇත්තේ මට අයිතියක් නෑ නේ ජීවිතේ. මඩත් එන්න තව එක්කෙනෙක් යාළු කරගෙන ජීවත් වෙන්න කිව්වා. ඉතින් මං හරි ෂෝක්නේ. දැන් ළමයක් තියෙනවා. ගෑනු කෙනෙක් තියෙනවා. එයාගේ අලුත් යාළු වෙච්ච එක්කෙනෙක් තියෙනවා. මට ළමයා බලන්නත් පුළුවන්. මමත් සන්තෝෂෙන් ඉන්නවා කියලා එයා පැටුක් ගත්තාම මාසෙට ගියාට පස්සේ මටත් දීලා නෑ ඇවිල්ලා. ඔබ වහන්සේ තමයි මට ඒ පිහිට උනේ කියලා. දැන් බලන්න දහම නොතිබින්න නම් මොකද වෙන්නේ? හරි වැදගත්. මේ මන්සන්දියක් ගානේ බුදු පිළිම හදන්න ඕන. ඒකට හේතුව මම කියන්නේ මේ බුදු පිළිම කතා කරනවා. ඒක මහත්මයෙක් කියන ස්වාමීන් වහන්සේ මට කරපු අසාධාරණයකට මගේම ඥාති පවුලක කෙනෙකුට මට යාව ඝාතනය කරන්න හිතුණා. මට ඉනේ ගහන් ගියොත් පිහිය මදි කියලා හිතලා අතේ පිහියක් තරම් ගියා මම. විලාවතේ අපේ ඥාති පුංචි අම්මලා ගෙදරට හැරෙන තැන බුදු පිළිමයක් තිබුණා. මං ඈත ඉඳලා මේ බුදු පිළිමය දැක්කා. යන්න මගේ අතේ තිබුණු පිහිය ටික ටික බුරුල් වෙනවා කියලා මට තේරුණා. බුදුහාමුදුරු ළඟට එම එනකොට මට දහම කර්මය මට සිද්ධ වෙන දේ මට මම මේ කරගන්න දෙයින් මං මොනතරම් විපතකටපත් වෙනවද කියන මට තේරුණා. තේරලා මං ආයේ පිහිය ඉනේ ගහගෙන මං ආයේ ගෙදර ගියා. හැබැයි මේ බුදු පිළිමේ නොතිබ්බනම් මම ගිහිල්ලා අනිවාර්යෙන් අරගොල්ල මරනෝ මරපු ගමන් මගේ බිරිඳ අනාතයි මම හිරේ අරයට ජීවිතේ නැති වෙනවා කිව්වා. එවනම් මේ බුදු පිළිම කතා කරනවද නැද්ද? බුදු පිළිම කතා කරනවා බණ කියනවා. මේ බුදු පිළිම අපිව මොහොතක් හරි සංවර කරනවද නැද්ද? සංවර කරනවා. ලොකු බණක් කියනවා. ඒ නිසා අපි මේ රට බෞද්ධ රටක් හැදේන බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් තියෙන රටක් හැටියට සම්මා දිට්ඨියක් තියෙන රටක් හැටියට අපි මේ සම්මා දිට්ඨිය සුවය ලබන්න ඕන. ඒ ප්‍රබුද්ධත්වයේ දර්ශනය ලබන්න ඕන. ඒක තමයි මගේ බලාපොරොත්තුව. ඔබත් බලාපොරොත්තුව. අපි කවුරුත් එතෙන්ට එන්න ඕන. අපි සතුටින් ජීවත් වෙන සාර්ථකව ජීවත් වෙන මිනිස්සු බවට පත් වෙන්න ඕන. අපි ගුණය තියෙන ධනෙ තියෙන නුවණ තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. හොඳ ගහක් ශක්තිමත් හොඳට කොළාතු විහිදලා තියෙනවා. ඒ ගහේ ලක්ෂණට මල් පිපෙනවා ගෙඩි තියෙනවා. ධර්මය අවබෝධ කරගත්ත කෙනා දුර්වල කෙනෙක් නෙමෙයි. සාධාරණ ඍජු කෙනෙක්. යුක්ති සහගත සාධාරණ ඍජු කෙනෙක් වෙනවා. ඇත්ත කියන්නේ විමුවාදී නැහැ බොරු මේ බය වෙන්න ඕනේ නැහැ කියන තැන නෙමෙයි ආන්නේ. ඇත්ත කියන්න ඕන කියන තැනත් නෙමෙයි. බොරු කියන්න ඕන කියන තැනත් නෙමෙයි. බිම වාඩි වෙන්න බය වෙන්න ඕනේ කියන තැනත් නෙමෙයි. එහෙම කතන්දර කියන්න හිතා ගන්න එපා. තැනට සුදුසු දේ කතා කරන තැනට ආකාරයට ගැළපෙන ජීවත් වෙන ජීවිතය හදා ගන්න පුළුවන්. විශිෂ්ට නුවණකින් මොහොතින් මොහත අලුත් වෙන සතුටෙන් ජීවත් වෙන ජීවිතයක් බවට පරිවර්තනය කරගන්න ධර්මයේ පිහිට ඒකාන්තේම ලබන්න ඔබට වාසනාව ශක්තිය ලැබේවා. නිරන්තරයෙන්ම සද්ධර්මය ශ්‍රවණය කරත්වා කියලා අපි ඉල්ලීමක් කරනවා. ධර්මදේශනා ශ්‍රවණය කිරීම උදෙසා ගුවන් විදුලි යන්ත්‍ර සහ ඒ පෙන්ඩ්‍රයිව් පරිත්‍යාග කළ ඉතාලි රටේ අපේ පින්නතුන් සියලු දෙනාටත් අපි එකසිතින් පින් දෙනවා. ඒ ඇත්තන්ගේ යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාව සඵල වේවා කියලා. මේ හිරෝ මේජර් ජනරාල් සොයිස මැතිතුමන්ට, එම කුමාරි මහත්මියට, ඒ වගේම අපේ බ්‍රිගේඩ් අශෝක පෙරේරා මැතිතුමන්ට, එම ස්වර්ණවීරේරා මැතිනියට ආදී කොට ඇති සියලුම පින්වතුන්ට, ඒ වගේම මම මේ වඩමවාගෙන ඉන්න කටයුතු කරපු පින්වත් මහත්මයා සහායේ ආපු පිරිසට ආදී හැම දෙනාටමත් පින් දෙනවා. ඔබ ධර්මයෙන් යම් මානසික සුවයක් ලැබුවා නම් ඔබ හැදූ වැඩූ මව්පියන්ට මේ පින් අයිති වේවා. අපාතර නැත්නම් සසල සැපයටපත් වේවා. සුජීවත්ව වාසය කරත් නම් නිදුක් නිරෝගී වේවා, සතුටෙන් ජීවත් වේවා. ධර්මල්ල සිටී නම් ඒගොල්ලෝ සතුටෙන් ජීවත් වේවා, යහපතක් වේවා. අපේ ජීවිතේ කාන්තේම ධර්මයෙන් ආලෝකමත් වේවා. සද්ධර්මයෙන් මුළු ලෝකයම නිවේවා, සැනසේවා. ජාතියක් ජරාවක් මරණයක් නැත්තව ඒ ශාන්ත වූ නිවන අදාදම මේ දැන්ව අවබෝධ කරගන්නට අපට අවශ්‍ය කරන ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ලැබේවා ලැබේවා. ඔබව රකින ඉෂ්ඨකාමී දිව්‍යෝ සිටේද දිව්‍යෝ පින් අනුමෝදන් වේවා. මේ සංවිධානය කර මේ ආයතනයේ උසස් නිලධාරී මැතිතුමන්ලාට සිළු දෙනාටම මේ පින් අයිති වේවා. හැමදෙනාම සුඛී සුවපත් වේවා. අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතෝ සම්බු